එම් චන්දරත්න මහතාට.
ඊට අද නියමිතව තියෙන පාඩම තමයි 10 වෙනි පාඩමේ රුදුරු මිනිසුන් අතර වෙමු අපි සොඳුරු මිනිසුන්. රුදුරු මිනිසුන් අතර වෙමු අපි සොඳුරු මිනිසුන්. ඒ කියන්නේ අපි දන්නවනේ මේ සමාජයේ බහුතරයක් ඉන්නේ රුදුරු, ටිකක් ගොහොර, කටුක, ඒ වගේම අසත්පුරුෂ වගේ අයහපත් වැඩ කිරීමට නැඹුරුවක් පවතින මිනිසුන් තමයි ඉන්නේ. ඉතින් ඒ අතර අපි කොහොමද සොඳුරු, සුන්දර, ඒ වගේම යහපත් සත්පුරුෂ මිනිසුන් වෙන්නේ, යහපත් මිනිසුන් වෙන්නේ, සාර ධර්ම වලින් පෝෂිත මිනිසුන් වෙන්නේ කියන එක තමයි මේ පාඩමේ මූලික තේමාව වන්නේ. ඉතින් ඒ සඳහා අපේ බුදුහාමුදුරුව ආදරණීය දූදරුවන්ට, ඒ වගේම මේ සමාජයට මොනවද, මොනවා විදිහටද කරුණු පැහැදිලි කරන්න කියන එක පිළිබඳව මේ පාඩමේ ඉතාමත්ම මැනවින් සඳහන් කළ තියෙනවා, දේශනා කළ තියෙනවා. ඉතින් දුවේ පුතේ, අපි විභාග සාමාන්‍ය අධ්‍යාපන පොදු සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයටත් ඉලක්ක කරගෙනයි ඊට අදාළ තොරතුරු තමයි අපි කතා කරන්න ඕන. එතකොට මම මේක කොටස් කීපයකට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දුවේ පුතේ, මේ පාඩමේ තියෙනවා මේ ද්‍රෝණ කියන බ්‍රාහ්මණෙක් බුදුහාමුදුරන්ගෙන් අහන ප්‍රශ්නයක් පිළිබඳව. ඒ වගේම පద్මාකාර ජීවිතය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම පෞරුසත්වය සහිත පුද්ගලයන් මේ සමාජයේ කොයි විදිහටද ඉන්නේ, ඒකේ පෞරුසත්වයන් පිළිබඳව කතා කරනවා. ඒ වගේම තමයි උත්තම පෞරුසත්වයෙන් හැබී පුද්ගලයෝ කවුද කියලා අහනවා. ඒ වගේම අනුසෝතගාමී, පටිසෝතගාමී ප්‍රතිපදාව මොකක්ද කියලා අහනවා. ඒ වගේම තමයි මේ සිස්ස ජීවිතේට මේ පద్මාකාර ජීවිතය උපමා කරගන්නේ කොහොමද? ඒ වගේම ගෘහ ජීවිතේට, සමාජ ජීවිතේට මේ හරහා අපිට ගන්න පුළුවන් පණිවිඩ මොනවද කියන මෙන්න මේ කරුණු කාරණා යටතේ මම ඔයාලට අද මේ පාඩම ඉදිරියට ගෙනහැර දක්වන්නට කැමතියි. දුවේ පුතේ, මේකේ පළවෙනි ප්‍රශ්නේ හැටියට මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා, පළවෙනි ප්‍රශ්නේ හැටියට ලියා ගන්න. පිය සටහන් දැක දැන් එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද සටහන් දැකලා ඒ කාලේ හිටපු ද්‍රෝණ කියන බමුණා ඔහු අංග ලක්ෂණ, දේහ ලක්ෂණ සහ විශේෂිත වූ පුද්ගලයන් පිළිබඳව ඉතාමත් හොඳ අධ්‍යයනයක් තිබිච්ච කෙනෙක්. ඔහු මේ අසාමාන්‍ය වූ පාසටහන් කාගෙද කියලා හොයලා බැලුවා. හොයලා බලලා එනකොට මේ පාසටහන් පියවර එකින් එක පාස ඔහු අනුගමනය කරමින් ඒ පිටුපස ගමන් කරමින් අදාළ තැනට ගියා. බලපුවම බුදුරහාමුදුරුවෝ වැඩ ඉන්නවා. ඊට පස්සේ මේ ද්‍රෝණ බමුණට හිතාගන්නවත් බැ, මේ අසාමාන්‍ය ලක්ෂණයෙන් යුක්ත පාසටහන් කාගෙද කියලා දැනගන්න ඕන වුණානේ. ඊළඟට බුදුහාමුදුරුවෝ තමයි අවසන් මොහොතේ හම්බ වුණේ. උන්වහන්සේ ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම අහනවා. එතකොට අපිට ඒක ප්‍රශ්නයක් හැටියට අපිට ඔබට ලියා ගන්න පුළුවන්. මුල්ම ප්‍රශ්නේ, පිය සටහන් දැක ඒ කවුරුන්දැයි විමසිලිමත් වූ බමුණා කවරේද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ පිය සටහන් දැක, පා සටහන් දැක ඒ කවුරුන්දැයි විමසිලිමත් වූ බමුණා කවරේද? ඔයාලා ප්‍රශ්නයක් හැටියට හදාගන්න. පිය සටහන් දැක ඒ කවුරුදැයි විමසිලිමත් වූ බමුණා කවරේද? එහෙම නැත්නම් බමුණාගේ නම කුමක්ද? එතකොට ඕක අහනවා බහුවරණ ප්‍රශ්න පත්‍රයකට, එහෙම නැත්නම් MCQ ප්‍රශ්නයකට අහන්න පුළුවන් අපස සාමාන්‍ය පෙළ විභාගෙට. එතකොට ගොඩක් දරුවෝ දන්නේ ද්‍රෝණ බමුණා කියලා. වෙන වෙනම බමුණන්ගේ නම් සමහරලාට අපි පේපර් මාකින් යනකොට, එහෙම නැත්නම් උත්තර පරීක්ෂණයේදී උත්තර පත්‍ර පරීක්ෂාවලදී අපිට හඳුනන ලැබෙනවා වෙනත් වෙනත් නම් කියන. ඒ කියන්නේ එතකොට ඔබගේ පාඩමේ, මේ පාඩමේ විෂය කරුණක් ද්‍රෝණ කියන බමුණා. එතකොට පිය සටහන් දැක ඒ පිළිබඳව විමසිලිමත් වූ බමුණාගේ නම තමයි ද්‍රෝණ නම් බමුණා. උත්තරේ ඔයාලට ලියා ගන්න පුළුවන් ද්‍රෝණ බමුණා. එතකොට මේක අහලා තියෙනවා ගොඩක් ප්‍රශ්නවලදී, පසුගිය ප්‍රශ්නවලදී අහලා තියෙනවා. එතකොට පිය සටහන් දැක ඒ කවුරුද විමසිලිමත් වූ බමුණා කවරෙක්ද? උත්තරේ ලියා ගන්න පුළුවන් දුවේ පුතේ ද්‍රෝණ නම් බමුණා. මොන පළවෙනි ප්‍රශ්නේ. මම දෙවෙනි ප්‍රශ්නෙට ඔයාලට කියනවා, එම බමුණා බුදුරදුන්ගේ විමසූ පැනේ කුමක්ද? මේ 10 වෙනි පාඩමේ දෙවෙනි විෂයේ කරුණ හැටියට මම ඔයාලට මතක් කරන්නේ. එම බමුණා බුදුරදුන්ගෙන් විමසූ පැනේ කුමක්ද? ප්‍රශ්නේ කුමක්ද? එතකොට ද්‍රෝණ බමුණා මේක දැකලා ඇහුවා යම් කිසි දෙයක් බුදුහාමුදුරන්ගේ. මොකක්ද ඒ ප්‍රශ්නේ කියලා අහන්නේ. උත්තරේ ලියාගන්න, ඔබ දෙවියෙක්ද? ඔබ ගාන්ධර්වයෙක්ද? යක්ෂයෙක්ද? මිනිස්සෙක්ද? මොකද මේ බමුණට හරියට හිතාගන්න අමාරුයි මේ අසාමාන්‍ය පාසටහන් දැකලා ඒ තරම් විශේෂිත වූ කෙනෙක් මේ. හැබැයි මේ ද්‍රෝණ බමුණට හිතාගන්න බෑ කවුද හරියටම කියලා. ඊට පස්සේ බුදුහාමුදුර ළඟට ගිහිල්ලා අහනවා මොහු, ඔබ දෙවියෙක්ද? ඔබ ගාන්ධර්වයෙක්ද? ඔබ යක්ෂයෙක්ද? මිනිස්සෙක්ද? බුදුරජාන් වහන්සේගෙන් විමසනවා. බුදුරජාන් වහන්සේ තාමත්ම සාවධානව මේ ගැන අහලා ඉඳලා කියනවා, මම දෙවියෙකුත් නෙවෙයි, මම ගාන්ධර්වයෙකුත් නෙවෙයි, යක්ෂයෙකුත් නෙවෙයි, හැබැයි මම බුද්ධ නම් වනසේක. බුද්ධ, මම බුද්ධ, මට කියන්නේ බුද්ධ කියලා. එතකොට මේක එහෙම් පිටින්ම දෙවෙනි ඡේදයේ තියෙනවා, ඔයාලට හොඳට බලන්න. එතකොට මේ මෙසේ අහපු ද්‍රෝණ බමුණාට බුදුරජාන් වහන්සේ පිළිතුරු දුන්නේ කුමක්ද කියලා කෙටි ප්‍රශ්නයකට අහන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත කෙටියකට. එතකොට ඒක ලකුණු දෙකක ප්‍රශ්නයක්. එතකොට ඔබ දැනගෙන ඉන්න ඕන බුදුරජාණන් වහන්සේ ඒ ද්‍රෝණ බමුණාට උත්තර දුන්නේ මම බුද්ධ නම් වනසේක, එනතම් මම බුද්ධ නම් වෙමි කියලා තමයි මේ ද්‍රෝණ බමුණාට අපේ බුදුහාමුදුර උත්තර දුන්නේ. ඔක දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ගන්න පුළුවන්. උන්වහන්සේට දුන් පිළිතුර. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ මම කිව්වේ බමුණාහපු ප්‍රශ්නෙට, බුදුරජාණන් වහන්සේ තුන්වෙනි ප්‍රශ්නෙට එන උන්වහන්සේට දුන් පිළිතුර කුමක්ද කියලා ප්‍රශ්නේ හදා ගන්න පුළුවන්. එතකොට උන්වහන්සේ උත්තර දුන්නේ බුද්ධ නම් වනසේක. ඒක තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ පිය සටහන් දෙක, ඒ කවුරුන් දැවිමසුළු බමුණාගේ නම කුමක්ද? ද්‍රෝණ නම් බමුණා. එම බමුණා බුදුරජාන් වහන්සේ විමසූ පැනේ කුමක්ද? ඔබ දෙවියෙක්ද, ගාන්ධර්වයෙක්ද, යක්ෂයෙක්ද, මනුස්සයෙක්ද කියලා. ඊට පස්සේ උන්වහන්සේට දුන් පිළිතුර කුමක්ද කියලා අහන්න බලයි. එතකොට බුද්ධ නම් වනසේක තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට හතරවෙනි ප්‍රශ්නේ, පద్මාකාර ජීවිතේ යන්න අර්ථ දක්වන්න. පద్ම ආකාර, පద్මයක් හා සමානයි. පద్මයක් හා එහෙම නැත්නම් පියුමක් හා සමානයි. පద్මාකාර මොකද්ද? පියුමක් කියන්නේ දැන් ඕලු නෙළුම් මානෙල් කෙකටියා වගේ ජලයේ පිපෙනවනේ. ඒ වගේ බලන්න මුල් සහ අලේ යටන තියෙන්නේ, දිය අටම තියෙන්නේ. ඒ කියන්නේ මඩේ ඉන්නේ, මඩේ තිබෙන්නේ, හටගන්නේ මඩේ. හැබැයි වතුරෙන් උඩට අරගෙන හොයාගෙන ඇවිල්ලා නෙළුම පිපෙන්නේ ඉතාමත්ම පිරිසුදු ජලයේ. එතකොට අපිට ගන්න පුළුවන් පద్මාකාර ජීවිතය යන අර්ථ දක්වන්න. අපිට ඔයාලට ඉතාමත්ම පහසුවෙන් ඒ තුන් හතරවෙනි ඡේදයේ හොඳට කියවලා බලන්න. ඒකේ තියෙනවා පద్මාකාර ජීවිතය කියලා කියන්නේ මොකද්ද? නෙළුම් අලය හටගන්නේ මඩ යට. ඒ කියන්නේ අපිරිසුදු, අපිරිසුදු පරිසරයක් තුල. එතකොට අපිට ගන්න පුළුවන් ඒ අපිරිසුදු පරිසරයක් තුල නෙළුම් අලය හටගත්තට මල පිපෙන්නේ ඉතාමත්ම පිරිසුදු ජලයේ විකසිත වෙලා පිපෙන. අන්න එතකොට හිතා ගන්න පුළුවන් මේකෙන් අපි අවසානයේදී එනවා. අපේ ජීවිතත් එහෙමයි. අපිරිසිදු මිනිස්සු, ඒ වගේම අප බොහොම අනාචාර සම්පන්න, ඒ වගේම බොහොම දූෂිත වෙච්ච සමාජයට පිරිසිදු වෙන්නේ කොහොමද කියන එක තමයි අපි අවසානයේදී කතා කරන්නේ. එතකොට පద్ම ආකාර පියුමක් වගේ වෙන්න ඕන කියන එකයි. එතකොට ඒකට උදාහරණ ඔයාලට කියන්න පුළුවන් මේ නෙළුම් මල, එහෙම නැත්නම් නෙළුම් මලේ අලේ මඩ යට හටගත්තත් හැබැයි මල පිපෙන්නේ උඩට ඇවිල්ලා පිරිසිදු ජලය කියලා. එතකොට ඒකට ඔයාලට මේ හිතන හැටියට, මේ අපිම කියන උත්තරේ නෙවෙයි, ඕගොල්ලන්ට හිතන විදියට, දැන් 11 පන්ති දරුවෝ හැටියට ඕගොල්ලන්ට සාධාරණ උත්තරයක් පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ පාඩමට අනුව. ඒ නිසා ඒ පිළිබඳව සාමාන්‍යයෙන් ඕගොල්ලෝ සිංහල භාෂාව හසුරවන්න දන්නවා. ඊට අදාළ රූල් 5-6කින්, එහෙම නැත්නම් රූල් 4-5කින් විතර වගේ උත්තරයක් ගොඩනගා ගන්න ඔයාලට පුළුවන් හැකියාව තියෙනවා. එතකොට පద్මාකාර ජීවිතය යන අර්ථ දක්වන්න කියනකොට ඕගොල්ලන්ගේ දැනුමේ හැටියට උත්තරයක් ගොඩනගා ගන්න. පස්වෙනි කාරණේ තියෙනවා ත්‍රිවිධ පෞරුෂීය පුද්ගලයන් නම් කර. ඒට අදාළ උපමාද ලියන්න. අපි කියමුකෝනේ ත්‍රිවිධ පෞරුෂීය ලක්ෂණ සහිත පුද්ගලයෝ ඉන්නවනේ. එහෙම නැත්නම් මේ සඳහන් කරන දුවේ පුතේ පෞරුෂත්වයෙන් හැබි පුද්ගලයෝ 3 දෙනෙක්. පෞරුෂත්ව කියන්නේ පර්සනැලිටි කියන්නේ. ඒ කෙනාගේ දැන් හැකියාවට අනුව, ඔහුගේ චර්යා රටාවන් වලට අනුව, ඔහුගේ සිතුම් පිතුම් සිතුම් පැතුම් වලට අනුව යම් යම් විදිහේගේ පෞරුෂීය ලක්ෂණ තියෙනවා. ඔහුගේ පෞරුෂත්ව පිළිබඳව ලක්ෂණ. අන්න ඒ වගේ 3 දෙනෙක් පිළිබඳව මෙහි කතා කරනවා. එහි සඳහන් කරනවා අවම පෞරුෂය, මධ්‍යම පෞරුෂය, උත්තම පෞරුෂත්වය කියලා. එතකොට අවම පෞරුෂත්වය කියලා කියන්නේ ඉතාමත්ම පහත් මට්ටමේ ක්‍රියාකාරකම් කරන පෞරුෂත්වයන් හැබි පුද්ගලයෝ. එතකොට ඒ අර ඉතාමත්ම නරක වැඩ කරන, ඒ වගේම නොදියුණු පරිසරයක හැදිච්ච මිනිස්සු කියලා කියන්නේ අන්න ඒ වගේ. ඉන්නේ එහෙම පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේ ඉන්නවා අපේ සමාජයේ ඉන්නවා, එදිනෙදා ජීවිතේ නේද? ඕනෑම සමාජ කණ්ඩායම තුල ඉන්නවා. යතර ශිෂ්‍ය අතරත් ඉන්නවා. නේ? තමත්ම පහත් අවම නොදියුණු ග්‍රාමීය පෞරුෂත්වයෙන් යුත් පුද්ගලයෝ ඉන්නවා. අන්න ඒක තමයි අවම පෞරුෂත්වය කියලා කියන්නේ. ඒ වගේම මධ්‍යම පෞරුෂයකින් යුත් පුද්ගලයොත් මේ අතර ඉන්නවා. ඒක හිතා ගන්න පුළුවන්. එතකොට අර ඉහළමත් නැති පහළත් නැති මධ්‍යම ප්‍රමාණය යම් යම් කරුණු කාරණා දැනගෙන, එහෙත් ඉතාමත්ම විශිෂ්ටයි කියලා කියන්න බැරි මධ්‍යම ප්‍රමාණය පෞරුෂත්වයන්කින් යුත් පුද්ගලෝ. ඒ වගේම උත්තම පෞරුෂත්වයෙන් යුත් පුද්ගලෝ ඉන්නවා. ඒ කියන්නේ ඉතාමත්ම උසස්, හැම කෙනෙකුටම හැම කෙනෙක්ම අගය කරන, ඒවගේ හැම පැත්තකින් උසස්යයි කියන්න පුළුවන් පෞරුසත්වයන් හෙබි පුද්ගල තුන් දෙනෙක් තමයි මෙතන කතා. එතකොට ඉහළම කට්ටියනවා. එතකොට දුවේ පුතේ මෙතන කතා කරනවා අපි ඒ පාඩමෙන් ගොඩක් කෙටි ප්‍රශ්නවලට අහලා තිබුණා. ඒ වගේම බහුවර්ණ ප්‍රශ්නවලටත් කතා කරලා තිබුණා. මේ වගේ ඒ වගේ අවම සහ මධ්‍යම සහ උත්තම පෞරුසත්වයෙන් යුතු පුද්ගල තුන් දෙනා 10 පන්ති දරුව හැටියට 11 පන්ති දරුව හැටියට ඔයාලා මේක හඳුන ගන්න ඕන. එතකොට ත්‍රිවිධ පෞරුෂීය පුද්ගලයන් නම් කරන්න කියලා කිව්වොත් අපිට ඒ විදිහට උත්තරේ ගොඩන ගන්න පුළුවන්. අවම පෞරුෂය, මධ්‍යම පෞරුෂය, උත්තම පෞරුසත්වයෙන් යුතු පුද්ගලයෝ තිදෙනා කියලා. ඒකට අදාළ විදිහට අපිට උත්තරේ ගොඩන ගන්න පුළුවන් අවම පෞරුෂය කියලා කියන්නේ ඉතාල නොදියුණු සහ ග්‍රාම්‍ය ඒ වගේම බොහොම පහත්යයි සම්මත පෞරුසත්වයට නරක වැඩ කරන පුද්ගලෝනේ. එතකොට ඒ විදිහට උත්තම පෞරුසත්වයේ දක්වා ඔයාලට ප්‍රශ්නේ ගොඩ නගා ගන්න පුළුවන් දුවේ පුතේ. උත්තරේ ගොඩ නගා ගන්න පුළුවන්. ඊළඟට උත්තම පෞරුසත්වයේ ඇති අය කවුරුන්ද කියලා ප්‍රශ්නයක් හදා ගන්න පුළුවන්. උත්තම පෞරුසත්වයේ ඇති පුද්ගලයා කවුරුද? උත්තම පෞරුසත් ප්‍රශ්නයක් ගොඩ නගා ගන්න. උත්තම පෞරුසත්වයේ ඇති අය කවුරුන්ද කියලා. එතකොට උසස්යයි පෞරු දැන් මේ පොතේ සඳහන් කරන්නේ උසස්යයි පෞරුසත්වයෙන් යුක්ත පුද්ගලෝ රඳාගන්නේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ, ඒ වගේම විශිෂ්ට, ඒ වගේම කවුරුත් සමාජයේ යහපත්යයි අගය කරන අන්න ඒ වගේ තමයි උත්තම පෞරුසත්වය සමාජය ගැන කතා කරනවා. එහෙමනම් ඒ විදිහට ඉන්නේ කවුද මේකේ කඳහන් කරන්නේ? අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළ, ඒ වගේම උන්වහන්සේ හඳුන්වලා දුන්න බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා තමයි උත්තම පෞරුසත්වයෙන් යුක්ත පුද්ගල. මොකද රහතන් වහන්සේලා නේද? ආන් ඒ වගේ අයනේ. එතකොට අපි සමාජයේ කතා කරනකොටත් ඉතාමත්ම හොඳ ඒගොල්ලන් යම් යම් ධ්‍යාන වලට එහෙම නැත්නම් ඉහළ තත්ත්වයන්ට ආධ්‍යාත්මිකව පත් නොවෙන්න ඇති. හැබැයි ඉතාමත්ම හොඳ පෞරුසත්වයෙන් යුතු පුද්ගල මේ සමාජයේ අපිට හඳුන ගන්න පුළුවන්. අන්න ඒක තමයි ඒක යහන්නේ. මෙතනදී කතා කරන උත්තම පෞරුසත්වයෙන් ඇති මේ පොතේ කතා කරලා තියෙන දුවේ පුතේ බුද්ධ ආදීෝ එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකයෝ. ඊළඟට ගන්න පුළුවන් හත්වෙනි ප්‍රශ්නේ හැටියට මම කියනවා බෞද්ධයන් වන අපගේ පරමාදර්ශී පුද්ගලයන් කවුරුන්ද? මේ පාඩමේ තියෙනවා යට කොටසේ බැලුවොත් ඒ 10 පාඩමේ බෞද්ධයන් වන අපගේ පරමාදර්ශී පුද්ගලයන් කවුරුන්ද? එතකොට අපි පරමාදර්ශී පුද්ගලයන් තමයි දුවේ පුතේ බුදුහිමියෝ සහ නික්ලේසි මහරහතන් වහන්සේලා පරමාදර්ශී චරිතනේ. එතකොට ඒකට අපිට කෙටි ප්‍රශ්නයක් එහෙම ගොඩනගා ගන්න පුළුවන්. ඊළඟට බල 8 ප්‍රශ්නේ යටතේ ගන්න පුළුවන් දුවේ පුතේ අනුසෝතගාමී හා පටිසෝතගාමී යන වචනවල අර්ථය ලියන්න කියලා. අනුසෝතගාමී හා පටිසෝතගාමී යන වචනවල අර්ථය. ඒකේ තියෙනවා එහා පැත්තේ පිටුවේ බලන්න හොඳට බලන්න 10 පන්ති මේ පාඩමේ ඒ දෙවෙනි පිටුවට පෙරලා අනුසෝතගාමී හා පටිසෝතගාමී කියලා කළු අකුරෙන් එක ඡේදයක සඳහන් කරලා තියෙනවා. එතකොට ඒක කියන්නේ අනුසෝතගාමී කියලා කියන්නේ ගඟ පහළටම ඇදී යන්නාසේ වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒකට අනුසෝතගාමී කියලා කියන්නේ. යන්නන් වාලේ යන අර වැල යන පැත්තටම මැස්ස හදන්නේ. අන්න ඒ වගේ කියන ගඟ පහළටම යන්නේ. දැන් සුජාතා දේවිය දුන් කිරිපිඩු දානේ වළඳලා ඒ රන්තලියගෙන පාත්‍රයේ නදිය තියලා උන්වහන්සේ කල්පනා කරානේ ගොඩාක් දුරට මේ අනුසෝතගාමී මිනිස්සු තමයි ඉන්නේ. හැබැයි මගේ මේ අදහස සම්පූර්ණ කරන්න ඒක සාර්ථක කරගන්න ඒ අදිස්ථානයේ සඵල වෙන්න නම් මේ පාත්‍රයේ උඩුගම්බලා යන්න ඕන කියලා දෙන. ඊට පස්සේ පාත්‍රයේ ඉහළට ගියාලුනේ. එතකොට යන්නන් වාලේ යන මිනිස්සු තමයි මේ සමාජයේ ඉන්නේ. ඒ කියන්නේ වැරදි කරන වැරදි අනුමත කරන මිනිස්සු තමයි මේ සමාජයේ ඉන්නේ. එතකොට ගන්න පුළුවන් අනුසෝතගාමී යනු ගඟ පහළටම ඇදී යන්නේය යන අර්ථය තමයි අනුසෝතගාමී. හරි. එතකොට මිනිසුත් ඒ වගේ ඉන්නවා. ඒ කියන්නේ මේ රාගාදී මේ අකුසල් වලට ඒ වගේම වැරදි වැඩ නරක වැඩ වලට අනුබල දෙන ඒවම කරන මිනිස්සු තමයි මේ සමාජයේ ඉන්නේ කියලා. එතකොට ඒ වගේම පටිසෝතගාමී යනු කුමක්ද කියන්නේ. ඊට පස්සේ පටිසෝතගාමී කියලා කියන්නේ උඩුගම්බලා යන தත්වය. එහෙනම් නැත්නම් උඩුගම්බලා යන ආකාරයට ඇති මිනිස්සු. එතකොට උඩුගම්බලා යන්නේ. එතකොට සමාජයේ වැඩිපුර ඉන්නේ උඩුගම්බලා යන මිනිස්සු නෙවෙයි. එතකොට ගඟ පහළටම ඇදී යන්නාසේ මිනිසු රාගයෙන් රාගයට යනවා, ද්වේෂයෙන් ද්වේෂයට යනවා, ඒ වගේම කාමයෙන් කාමයට යනවා, වෛරයෙන් වෛරයට යනවා. නරක පැත්තටම තමයි යන්නේ. එතකොට පටිසෝතගාමී කියන්නේ මේකේ අනිත් පැත්තට ගිහලා හොඳ පැත්තට සමාජයේ යහපත් පැත්තට උඩට යන මිනිසු. එතකොට උඩුගම්බලා යන මිනිසු. එතකොට උඩුගම්බලා යන්නේ. එතකොට පටිසෝතගාමී කියන්නේ ගඟ පහළට යදී යන්නේ අනුසෝතගාමී කියන ගඟ පහළට යදී යන්නේ පටිසෝතගාමී කියන්නේ ගඟ ඉහළට ගමන් කරන්නේය කියන. ඒ වචනාර්ථය විතරක් ඇති අපිට දැනට. එතකොට පත්මාකාර ජීවිතයක් ගත කරන්නේ ගත කරන කරන අයකුගේ ලක්ෂණ මොනවාද ලියන්න කියලා ගත්තොත් එහෙම පත්මාකාර ජීවිතය ගත කරන අයගේ මේකේ සම්පූර්ණ පාඩමේ තියෙනවා පත්මාකාර ජීවිතේ වැඩිපුරම පැහැදිලි කරනවා. පත්මාකාර ජීවිතයක් ගත කරන්නෙකුගේ ලක්ෂණ හතර ලියන්න. ලක්ෂණ හතරක් තියෙනවා. මම නැවතත් ප්‍රශ්නේ කියන්නම්. පත්මාකාර ජීවිතයක් ගත කරන්නෙකුගේ ලක්ෂණ හතර ලියන්න. එතකොට ලියාගන්න දුවේ පුතේ දූසිත එතකොට කියනවානේ පත්මාකාර ජීවිතය කියන්නේ දූසිත පුද්ගලයන් අතර දූසිත නොවන අදූසිත පුද්ගලෙක් වීම. ඒ වගේම දුසිරිත කරන කෙනෙක් අතර සුසිරිතෙහි යෙදෙන පුද්ගලයා. ඒ වගේම අකුසල් කරන කෙනෙක් අතර කුසල් කරන කෙනෙක් වන්න. ඒ වගේම පව්කම් කරන කෙනෙක් අතර මිනිසු අතර පින්කම් කරන කෙනෙක් වෙන්න. එතකොට ඒ කොටස් හතර තමයි. එතකොට පත්මාකාර ජීවිතයක් ගත කරන කෙනෙකුගේ ලක්ෂණ හතර. දූසිත පුද්ගලයන් අතර අදූසිත කෙනෙක් වෙන්න. දූෂණේ නොවන කෙනෙක් වෙන්න. ඒ වගේම දුසිරිත කරන අතර සුසිරිත වඩන කෙනෙක් වෙන්න. අකුසල් කරන අතර කට්ටි අතර මිනිසුන් අතර කුසල් කරන කෙනෙක් වෙන්න. ඒ වගේම පව්කම් කරන අය අතර පින්කම් කරන කෙනෙක් හොඳ දේවල් කරන කෙනෙක් වෙන්න. ඔන්න ඕක තමයි ඒ කොටස් හතර. ඉතින් ඔයාලටම ගොඩනගා ගන්න පුළුවන් ඒ උත්තරේ. ඒ වගේම මම ඊළඟ ප්‍රශ්නෙට එනවා පද්මාකාර ජීවිතය පිළිබඳව බුදුසිරිතේ උදාහරණ දෙකක් ලියන්න. පද්මාකාර ජීවිතය ගත කරන ආකාරය පිළිබඳ බුදුහාමුදුරන්ගේ උදාහරණ දෙයක් කියන්න. ඊට පස්සේ උන්වහන්සේ මේ වෙන්නේ රාගාදී මිනිසුන් අතර විරාගීව උන්වහන්සේ වැඩ සිටියා. ඒ වගේම කෙලෙස් සහිත මිනිසුන් අතර නික්ලේශීව හිටියා. ඔන්න උදාහරණ දෙකකුත් අපිට ඇති. මම නැවත ප්‍රශ්නේ කියනවා පද්මාකාර ජීවිතය සඳහා බුදුසිරිතේ උදාහරණ දෙකක් ලියන්න. කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන් දෙවෙනි ව්‍යුහගත කෙටි එකට දෙවෙනි ප්‍රශ්න පත්‍රේ. පද්මාකාර ජීවිතය සඳහා බුදුසිරිතේ උදාහරණ දෙකක්. රාග ආදී මිනිසුන් අතර උන්වහන්සේ විරාගී වන්නේය කියන්නේ. ඒ වගේම කෙලෙස් සහිත මිනිසුන් අතර උන්වහන්සේ නිකලෙස් කෙනකි. ඒ ඇති හොඳටම. ඊළඟටම සිසි ජීවිතය පද්මාකාරව ගත කළ හැකි කරුණු ලියන්න. ඈ සිසි ජීවිතය පද්මාකාරව දැන් අපි පාසල් ශිෂ්‍යයට අනිවාර්යෙන් හතරවෙනි ප්‍රශ්නේ මේ තුන්වෙනි ප්‍රශ්නේ එන්නේ ප්‍රායෝගික පැත්තටනේ. සිසි ජීවිතයට, සමාජ ජීවිතයට, ගිහි ජීවිතයට, එහෙම නැත්නම් ගෘහ ජීවිතයට ඕනම පැත්තකින් යන ආයතනයකට ගන්න පුළුවන්. අන්න ඒ වගේ. එතකොට ගන්න පුළුවන් ශිෂ්‍යයෙකු හැටියට මේක අපි කොහොමද ගොඩනගා ගන්න කියලා. ශිෂ්‍ය ජීවිතය පත්මාකාරව ගත කළ හැකි කරුණු තුනක් ලියන්න කියලා අපි ගමුක ප්‍රශ්නේ. හරි. ශිෂ්‍ය ජීවිතය පත්මාකාරව, ඒ කියන්නේ පියුමක් වගේ උපමා කරගෙන අර මඩේ හටගත්ත පියුම හැබැයි මඩ නොගෑවි උඩට එන්නා වගේ අපි කොහොමද අපේ ජීවිතය මේ නරක ඒ වගේම විනය විරෝධී කරන ශිෂ්‍යයන් අතරේ හොඳ කෙනෙක් වෙන්නේ? අන්න අපිට ගන්න පුළුවන් මෙහෙම. ශිෂ්‍ය ජීවිතයේ පත්මාකාරව ගත කළ හැකි කරුණු ලියන්න කියපම කරුණු තුනක් ලියන්න කියන. එතකොට විනය විරෝධීව වැඩ කරන ළමුන් අතරේ ඔන්න දරුවන්ට ගන්න පුළුවන් පාසල් ශිෂ්‍යයන් හැටියට. ඕක දැන් හිතලා ලියන්න ටික වැඩිපුර. විනය විරෝධීව ගත කරන ළමයි අතරේ විනයගරුකව ශිෂ්‍යයන්ට ජීවත් වීමට හැකියාව ලැබේ. එය ඊටාමත්ම ශිෂ්‍යයෙකු වශයෙන් අපිට ඊටාමත්ම යහපත් කාර්යයක කියලා ලියන්න පුළුවන්. ඒ වගේම දුසිරිත කරන දරුවන් අතර අපි සුසිරිතෙහි යෙදෙන දරුවන් වීමට පාසල් දරුවන් හැටියට ශිෂ්‍යයන් හැටියට වග බලා ගත යුතුය කියලා ලියන්න පුළුවන්. ඒ වගේම වැරදි බහුල සමාජයක වැරදි අඩු දරුවන් හැටියට ශිෂ්‍යයෙකු වශයෙන් පාසල් ජීවිතේ ගත කරන විට අපිට ඉතාමත්ම ඒ අගනා කටයුත්තක කියලා මේක තමන්ගේ වචන දාලා තව ටිකක් වැඩිපුර ලියන්න ඕන. ප්‍රශ්නේ තව තේරුම් අරගෙන එය තමන්ගේ වචනවලට හරවගෙන එය ප්‍රායෝගිකව ඔයාලගේ පාසලේ වෙන සිද්ධිත් එක්ක බලපම දැන් විනය විරෝධී වැඩ කරන දුසිරිතෙහි යෙදෙන ඒක වැරදි වැඩ බහුලව කරන දරුවන් අතරේ කොහොමද වැරදි අඩු ඒ වගේම සුසිරිත යහපත් විනයගරුක එමුණත් අර අපි කියන ඩිසිප්ලින් සහිත ඉතාමත්ම හොඳ කීකරු ගුණයහපත් දරුවෙක් වෙන්නේ කොහොමද කියන එක මෙන්න මේ කාරණය ඔළුවේ තියාගෙන ටිකක් වැඩිපුර උත්තරේ ලියන්න ප්‍රායෝගිකව. එතකොට සමහර වෙලාවට ඒක අපිට ලකුණු පහක උත්තරයකට පිළිතුරකට ඒ ප්‍රශ්නේ මේ උත්තරේ ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් ඒකට අපි කියන විදිහටම ලියන්න ඕනේ. ඔයාලගේ හිතේ තියෙන නිදහස් වෙන අදහස් ඉදිරිපත් කරලා මේ පිළිතුර ගොඩනගා ගන්න පුළුවන් දුවේ පුතේ. එතකොට ගෘහ ජීවිතය ඔනේ දැන් එතකොට දැන් හරිනේ ඔයගොල්ලන්ට මම නැවතත් ඒ ප්‍රශ්නේ කියන්නම්. ශිෂ්‍ය ජීවිතයේ පත්මාකාරව ගත කළ හැකි කරුණු තුනක් ලියන්න. එතකොට මම උත්තරේ නැවතත් කියනවා විනය විරෝධීව ගත කරන දරුවන් අතර විනයගරුකව ජීවත් වීම. ඒ වගේම දුසිරිතෙහි එහෙම නැත්නම් දුසිරිතවල යෙදෙන දරුවන් අතර ශිෂ්‍යයන් අතර සුසිරිතෙහි යෙදෙන ශිෂ්‍යයෙකු වශයෙන් අපට සිටිය හැක. ඒවගේම වැරදි බහුල සමාජයක වැරදි අඩු පුද්ගලයෝ හැටියට අපට ජීවත්විය හැකිය කියලා මේක ටිකක් තව ටිකක් වැඩි කරලා ලියන්න. ඒවගේම ගෘහ ජීවිතය ඊළඟ ප්‍රශ්නෙට මම යනවා. ගෘහ ජීවිතය පద్මාකාරව ගත කළ හැකි ආකාරය පිළිබඳව කරුණ තුනක් ලියන්න. ඉතින් ඒකටත් අපි මේ විදිහටම ගන්න පුළුවන්. අපි ගිහි ජීවිතේ එහෙම නැත්නම් ගෘහ ජීවිතේ එදිනෙදා දැන් අපි තියෙනවනේ මේ පවුල් තියෙනවා. ඒ වගේම නිවස් වල වැඩ කරනකොට ඇත්ත වශයෙන්ම කියනවා නම් දුවපුතේ ඒ ගෘහ ජීවිතවලදී නොයෙකුත් ප්‍රශ්න, තාඩන පීඩන වලට ලක් වෙන ඒවා, ඒ වගේම ඊටාත්ම විනය විරෝධීව මේ වගේම සදාචාර විරෝධීව වැඩ කටයුතු කරන පවුල් ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වගේ අර විදිහටම ඔයාලට පුළුවන් ඕනෑම සමාජ කණ්ඩායමක් කරන්න. ගෘහ ජීවිතේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආයතනයක වෙන්න පුළුවන්, ඒ වගේම වෙනත් සමාජ කණ්ඩායමක වෙන්න පුළුවන්. එදිනෙදා සමාජයේ අපි දකින ඕනෑම තැනක මේක අපිට ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන්. එතකොට හොඳ පැත්ත තමයි අපි ගන්න තියෙන්නේ. අන්න ඒ කාරණේත් මතකේ තියාගෙන තබාගෙන ඔයාලගේ පිළිතුරු ගොඩනගා ගන්න හැටියට මම මේ මොහොතේ ඉල්ලා සිටිනවා. ඊළඟ අන්තිම අවසාන ප්‍රශ්නේ මේ පාඩම එච්චර දිග පාඩමක් නෙවෙයි. හැබැයි ඒකේ තියෙන අවසානයේදී පුහුණුවට කියලා ගාතාවක් තියෙනවා. සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ. වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. එතකොට ඒක කියන්නේ අපි වෛර කරන්නවුන් අතර අවෛරීව සුවසේ ජීවත් වෙමු. ඒක නැවත කියනවා සුසුකං වත ජීවාම කියන ගාතාව සමහරලාට සම්පූර්ණ කරන්න කියලා ගන්න. එතකොට ඒක ලකුණු දෙකක ප්‍රශ්නයක්. එතකොට ගන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නේ එකේ එහි තේරුම ලියන්න කියලා. එතකොට සුසුකං වත ජීවාම කියනකොට ඒ ගාතාව ඔයගොල්ලෝ ලියන්න ඕන. ඒක මතකෙන් ඒක අමාරුම එකකුත් නෙමෙයි. මේක 3-4 පාරක් කියවන්න ඕනේ පුතේ. සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ, වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. ඒකේ තේරුම තියෙනවා මේ පුහුණුවට කියලා පාඩමේ අවසානයේදී තියෙනවා. අපි වෛර කරන්නවුන් අතර අවෛරීව සුවසේ ජීවත් වෙමු. අපි වෛර කරන්නවුන් අතර අවෛරීව සුවසේ ජීවත් වෙමු. ඔන්න ඕක තමයි එහි තේරුම. එතකොට ඒකට අපිට වෙනම ලකුණු හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට දුවේ පුතේ ප්‍රශ්න සහ උත්තර මාර්ගෙම නැත්නම් ප්‍රශ්න සහ පිළිතුරු මාර්ගයෙන් ඔබගේ දැනුම වැඩි දියුණු කරගන්න මේ පාඩම හොඳට කියවලා ඉතාමත්ම උවමනාවෙන් කියවලා ඔයාලට පුළුවන් ඔයාලගේ විෂය දැනුම වැඩි දියුණු කරගන්න. මං කාලය අවසන් වෙන කලින් මම නැවතත් ඒක ඔයාලට පැහැදිලි කරන්න මම කියපු ප්‍රශ්න ටික නැවත ලියා ගන්න. ඔන්න පිය සටහන් දැක ඔන්න පළවෙනි ප්‍රශ්නේ පිය සටහන් දැක ඒ කවුරුදැයි විමසිලිමත් වූ බමුණා කවරෙක්ද? බමුණාගේ නම කුමක්ද? බුදුරජාණන් වහන්සේ බුදු සමිඳුන්ගේ එහෙම නැත්නම් බුදුරදුන්ගේ බුදු හිමියන්ගේ පිය සටහන් දැක ඒ කවුරුදැයි විමසිලිමත් වූ බමුණාගේ නම ලියන්න. ද්‍රෝණ නම් බමුණා. මම නැවත ප්‍රශ්න ටික කියන ඕගොල්ලෝ උත්තර හදා ගන්න. එම බමුණා බුදුරදුන්ගෙන් විමසූ පැනය කුමක්ද? ඔබ දෙවියෙක්ද, ගාන්ධර්වයෙක්ද, යක්ෂයෙක්ද, මිනිසෙක්ද? මේ ප්‍රශ්නේ. එතකොට උන්වහන්සේ ඒට දුන් පිළිතුර කුමක්ද? නේ මම මුලින් පැහැදිලි කරානේ. බුද්ධ නම් වෙමි. පద్මාකාර ජීවිතේ යන්න අර්ථ දක්වන්න. එතකොට කියනවා අර නෙළුම් අලේ හටගන්නේ මඩ යට. නමුත් නෙළුම් මල පිරිසුදු ජලයේ පිපෙන්නේ. අන්න ඒ වගේ පවිත්‍රව අපේ ජීවිතය නරක සමාජයේ, ඒ වගේම කටුක, ඒ වගේම රුදුරු, ඒ වගේම අයහපත් සමාජයේ ඉඳලා අපි යහපත් වෙන්නේ කොහොමද කියන එක ඒක ඔබගේ දැනුමේ හැටියට ප්‍රශ්නේ දුවේ පුතේ ලියන්න පුළුවන්. එතකොට ත්‍රිවිධ පෞරුසත්වය එහෙම නැත්නම් පෞරුසත්වයන් තුන හඳුන්වන්න මෙහි සඳහන්. එතකොට අවම පෞරුසත්වය, මධ්‍යම පෞරුසත්වය සහ උත්තම පෞරුසය. එතකොට උසස් පෞරුසත්වය එහෙම නැත්නම් උත්තම පෞරුසය ඇති අය කවුරුන්ද? ඒ ප්‍රශ්නේ හොයලා ඕගොල්ලන් උත්තරේ සඳහන් කරනවා. මම මුලින් සඳහන් කළා, පිළිතුරක් දුන්නා. බෞද්ධයන් වන අපගේ පරමාදර්ශී පුද්ගලයන් කවුරුන්ද? බෞද්ධයන් වන අපගේ පරමාදර්ශී පුද්ගලයන් කවුරුන්ද? ඒක පොතේ තියෙනවා, උත්තරේ ගලපගෙන ලියන්න. අනුසෝතගාමී හා පටිසෝතගාමී යන වචන දෙකෙහි අර්ථය ලියන්න. අනුසෝතගාමී හා පටිසෝතගාමී යන වචන දෙකෙහි අර්ථය ලියන්න. පద్මාකාර ජීවිතයක් ගත කරන්නෙකුගේ ලක්ෂණ හතර ලියන්න. පద్මාකාර ජීවිතයක් ගත කරන්නෙකුගේ ලක්ෂණ හතර ලියන්න. පద్මාකාර ජීවිතය සඳහා බුදුසිරිතේ උදාහරණ දෙකක් ලියන්න. ඊළඟ ප්‍රශ්නේ පద్මාකාර ජීවිතය සඳහා බුදුසිරිතේ උදාහරණ දෙකක් ලියන්න. සිසු ජීවිතේ පద్මාකාරව ගත කළ හැකි කරුණු ලියන්න. සිසු ජීවිතේ පద్මාකාරව ගත කළ හැකි කරුණු ලියන්න. ගෘහ ජීවිතේ පద్මාකාරව ගත කළ හැකි කරුණු තුනක් ලියන්න. ඒ වගේම සුසුකං වත ජීවාම කියන ගාතාව සම්පූර්ණ කරන්න. එහි තේරුම ලියන්න. මෙන්න මේ ටික තමයි ප්‍රශ්න ටික දුවේ පුතේ. ඔයාලටම ප්‍රශ්නය හදාගන්න පුළුවන් පාඩම් කියවලා. ඒ වගේම උත්තරය පිළිතුර ගොඩනගා ගන්නත් පුළුවන්. හොඳයි දුවේ.